අපි දැන් SBS සිංහල වැඩසටහනින් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් මාතෘකාවක් පිළිබඳව. මේ කාලීන වැදගත්කමක් උසලනවා මේ කාරණාව. විශේෂයෙන්ම දැන් මේ ගෙවිගෙන යන්නේ ඔස්ට්‍රේලියාවේ පාසල් නිවාඩු කාලේ. පාසල් නිවාඩු කාලේ කිව්වට පස්සේ මේ නිවාඩු කාලේ එක පැත්තකින් දූ දරුවන්ට වගේම දෙමාපියන්ටත් නිවාඩුවක් ලැබෙනවා. සමහරක් වෙලාවට අනිත් පැත්තෙන් මේ දෙපාර්ශ්වයටම මේ නිවාඩු කාලයක් නෙමෙයි කාර්යබහුල කාලයක් වෙනවා. කෙසේ නමුත් මේ ඔස්ට්‍රේලියාවේ පාසල් නිවාඩු කාලය දෙමාපිය දූ දරු සම්බන්ධය ඵලදායී විදිහට වර්ධනය කරගන්නට උපයෝගී කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි SBS සිංහල වැඩසටහනෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මේ මොහොතේදී. ඒ සඳහා අපි සම්බන්ධ කරගන්නවා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මනෝවෛද්‍ය නිලංග ගමගේ මහතාව. ආයුබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්න ඔබතුමා අපේ වැඩසටහනට.
සුබ උදෑසනක් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම කතා බහ කරමු දැන් මේ විශේෂම මේ ළමා සහ වැඩිහිටි පාර්ශ්ව කියන දෙකටම මේ නිවාඩුවක් කියන කාරණාව අවශ්‍ය වෙන්නේ ඇයි ජීවිතේට?
මෙහිමයි මදුර, දැන් මේ ප්‍රශ්නට අපි සරලවම උත්තරයක් දුන්නොත් අපිට දෙන්න තියෙන උත්තරේ තමයි අපි දීර්ඝකාලීනව වැඩ කරනකොට අපිට වෙහෙස දැනෙනවා, අපේ මනසට වගේම ශරීරයට වෙහෙසක් දැනෙනවා. ඒකට වෙහෙස නිවා ගන්න අපිට විවේකයක් අවශ්‍යයි, විවේකය ලබා ගන්න නිවාඩුවක් අවශ්‍යයි කියලා. හැබැයි ඉන් එහාට ගිහිල්ලා ටිකක් ගැඹුරින් මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරුතින් ඊට වඩා සංකීර්ණ උත්තරයක් දෙන්න වෙනවා. ඒක තමයි ඇයි මෙච්චර දීර්ඝ නිවාඩුවක් අවශ්‍ය වෙන්නේ. අපි දන්නවා ලංකාව වගේ දිගින් පවතින රටවල් වල මේ වගේ දීර්ඝ නිවාඩුවක් නැහැ. ඇයි බටහිර රටවල් වල, ඔස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් වල මෙහෙම දීර්ඝ නිවාඩු කාලයක් නිර්මාණය වෙන්නේ? ඒකට හේතුව තමයි මේ ඔස්ට්‍රේලියාව වගේ සංවර්ධන වූ රටවල අපි රස්සාවල් කරන්නේ යම්කිසි පද්ධතියක් ඇතුළේ. මේ පද්ධතියක් ඇතුළේ අපි රස්සාවක් කරනකොට අපිට තියෙන වගකීම්, ඒ වගේම රෙගුලර් සහ නීති වැඩි. ඒ නිසාම අපිට තුළ නිර්මාණය වෙන ආතතිය වැඩි. ඒ වගේම රැකියාවෙන් ලැබෙන තෘප්තිය අඩු වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි කල්පනා කරමු ගුරුවරයෙක් මීට පසර 50කට කලින් තමන්ගේ රස්සාව කරනකොට ඔහුට තිබ්බ ප්‍රධාන වගකීම තමයි තමා විසින් උකහාගත දැනුම තම ගෝල පරම්පරාවට ලබා දෙන එක. හැබැයි අද වෙනකොට ඒ වගකීම් වෙනස් වෙලා. අද ඔහු වැඩ කරන්නේ ඉතාමත් සංකීර්ණ වූ නීති රෙගුලාසි පද්ධතියක් තුළ. එහෙම නැත්නම් විෂමාලාවක් යටතේ ඔහුට ස්වාධීනත්වයක් නැහැ. මේ නැතික ස්වාධීනත්වයක් එක්ක වැඩි වෙච්ච වගකීම් නිසා අපේ ආතතිය වැඩි වෙනවා. ඒ වගේම අපිට රැකියාවෙන් ලැබෙන තෘප්තිය මානව සංහතිය පුරාම ගත්තොතින් මේ රැකියාව කියන එක මානවයට වැදගත් උනේ ඒ තුළින් තෘප්තියක් ලැබිච්ච හින්දා. දෙක ටිකින් ටික නැති වෙලා යනවා. මෙන්න මේක තේරුම් ගත හැඳ තමයි සංකීර්ණ බටහිර සමාජය තුළ දීර්ඝ නිවාඩු කාලය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ නිවාඩු කාලය තුළදී අපි උත්සාහ කරන්නේ මේ ආතතිය අඩු කරගන්න, ඒ වගේම යම් තෘප්තිය නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් අපිට අපිවම ආයෙත් කියව ගන්න, එහෙම නැත්නම් ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරන්න. අන්න ඒ හින්ද තමයි ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන්නේ අපි ජීවත් වෙච්ච සියලුම වටපිටාවල් වලින් එහාට ගිහිල්ලා කොහේ හරි ඈත තැනකට ගිහිල්ලා නිදහසක්, ඒ වගේම තෘප්තියක් නිර්මාණය කරගන්න උත්සාහ කරන්න. මේක අඩු වැඩි වශයෙන් ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් පොදුයි.
හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට අවධානය යොමු කරමු මේ ඔස්ට්‍රේලියාව අපිට නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන මේ පරම්පරා පරතරය පිළිබඳව. එහෙමත් නැත්නම් අපි කියනවා ජෙනරේෂන් ගැප් එක කියලා. දැන් මේ ජෙනරේෂන් ගැප් එක එහෙමත් නැත්නම් මේ පරම්පරා පරතරය අවම කරගන්නට, එහෙමත් නැත්නම් නැති කරගන්නට මේ පාසල් නිවාඩුව අපි කොහොමද යොදාගන්නේ?
ඔව්, ඒ ප්‍රශ්නට උත්තර දෙනවා නම් මුලින්ම අපි සරලව තේරුම් ගන්න ඕන ඇයි මේ පරම්පරා පරතරය නිර්මාණය වෙන්නේ. ඇයි ඒක ඔස්ට්‍රේලියාව වගේ වෙනත් බටහිර රටක ජීවත් වෙන ශ්‍රී ලාංකික පරම්පරාවට, ශ්‍රී ලංකේ ජනතාවට වැඩි දැනෙන්නේ කියන එක. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දැනුම මත පදනම් වෙච්ච එක, අනිත් එක තමයි දේශීය මත පදනම් වෙච්ච එක. මම මේක මෙහෙම විග්‍රහ කරන්න උත්සාහ කරනවා. අපි දන්නවා ලෝකය එන්න එන්නම විද්‍යා හා තාක්ෂණයෙන්, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය ඉතාමත් ශීඝ්‍රව වෙනස් වෙනවා. ඒ නිසාම අපි ජීවත් වෙන ආකාරය හා ජීවත් වීමේදී අවශ්‍ය වෙන දැනුම ඉතාමත් ඉක්මනින් වෙනස් වෙනවා. මේ නිසා වෙන්නේ මොකක්ද? අලුත් දැනුම ඉතා ඉක්මනින් ඉස්සරහ පරම්පරාවට ලැබෙනවා. මේක ප්‍රතිඵලය තමයි අපි පුරුදු වෙලා හිටියා අපේ දෙමව්පියන්, එහෙම නැත්නම් අපේ මුතුන් මිත්තන්ගේ දැනුම ලබා ගන්න. අපිට ඔවුන්ගේ දැනුම වැදගත් වෙච්චින්ද අපි ඔවුන් දැක්කේ බොහොම පරිණත දැනුම ඇතින් පරිපූර්ණ පුද්ගලයන් වශයෙන්. නමුත් මේ සමාජයේ දැනුමේ වෙච්ච වෙනස නිසා අද මේ තත්ත්වය වෙනස් වෙලා. ඒ තමයි ඊගව පරම්පරාවට අවශ්‍ය වෙන තොරතුරු තාක්ෂණය හා විද්‍යාව තාක්ෂණයේ දැනුම වලින් අපි සන්නද්ධ වෙලා නැහැ. මේක එක හේතුවක්. අනිත් හේතුව තමයි ශ්‍රී ලංකාව වගේ අපරදිග රටකින් ඔස්ට්‍රේලියාව වගේ බටහිර රටකට පැමිණෙනකොට මේ රටවල් දෙක අතර මූලික වශයෙන් සමාජ සාධාරණ පද්ධති හා සමාජ උපවිඥානය නිර්මාණය වෙන ආකාරය සම්පූර්ණ වෙනස්. අපි කියනවා පෙරදිග රටවල් වල ගොඩක් වෙලාවට තියෙන්නේ කලෙක්ටිවිස්ටික් සොසයිටියක්, එහෙම නැත්නම් සමාජ මූලික සමාජ ක්‍රමයක් කියලා. නමුත් අපරදිග රටවල් වල තියෙන්නේ ඉන්ඩිවිජුවලිස්ටික් සොසයිටියක්, එහෙම නැත්නම් ඒක පුද්ගල සමාජයක් කියලා. අපි දන්නවා මේ ඔස්ට්‍රේලියාවට පැමිණි මුල් පරම්පරාවල් වල ඔවුන් තමන්ගේ ජීවිතය ගත කරේ මේ පෙරදිග හරපද්ධතීන් තුළ නිසා ඔවුන්ගේ සිතුම් පැතුම් මතවන් ඔවුන්ගේ ඊගාව පරම්පරාවට වඩා වෙනස් වෙනවා. ඔහුගේ ඊගාව පරම්පරාව වඩා නිර්මාණය වෙන්නේ මේ බටහිර එහෙම නැත්නම් දිවයින පෞද්ගලික රටවල් වල තියෙන සිතුම් පැතුම් හා සමාජ උපවිඥානය හරහා මේ දෙකේ අතර වෙනස ජෙනරේෂන් ගැප් එක නිර්මාණය කරනවා. මතර මම පෞද්ගලික විශ්වාස කරන්නේ නම් කවදාවත් අපිට බැරි වේවි මේ ජෙනරේෂන් ගැප් එක සම්පූර්ණයෙන් නැති කරන්න. හැබැයි අපිට පුළුවන් වෙයි ඒකෙන් ඇති වෙන ගැටුම් අවම කරන්න. කොහොමද මේක කරන්නේ? මෙතනදී අපි තාමත් වැදගත් දෙයක් තේරුම් ගන්න ඕන. ඒ තමයි විද්‍යාව හා තාක්ෂණය හා දැනුම කොතරම් ඉදිරියට ගියත් ඉන් එහා ගියපු ලෝකයක් අපිට තියෙනවා. ඒ ලෝකේ තමයි අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ඉමෝෂනල් වර්ල්ඩ් කියලා. එහෙම නැත්නම් හැඟුම් අතින් නිර්මාණය වෙච්ච ලෝකයක්. අන්න ඒ ලෝකෙ තුල අපිට දුක දැනෙනවා, සතුට දැනෙනවා, ජීවිතේ පහ වෙනවා, කට්ටිගෙන තරහ දැනෙනවා. ඇත්තම කියනවා නම් අපේ ජීවිතවල සාර්ථක බව රඳා පවතින්නේ විද්‍යාව තාක්ෂණය හෝ ඒ මත පදනම් වෙච්ච දැනුම මත නෙවෙයි. අපේ ජීවිතේ සාර්ථකත්වය රඳා පවතින්නේ මෙන්න මේ හැඟුම් ලෝකෙ නැත්නම් ඉමෝෂනල් වර්ල්ඩ් එක තුල අපි කොච්චර හොඳින් ක්‍රියාත්මක වෙනවද කියන එක මත. මේක කොහොමද පරම්පරා පරතරයට යොදාගන්නේ? අපි දන්නවා අපේ වැඩිහිටි පරම්පරාව විද්‍යාව තාක්ෂණයේ දැනුමින් පරිපූර්ණ වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ල හැම විටම ඉමෝෂනලි එහෙම හැඟුම් මතින් ඉස්සරහින පරම්පරාවට රිච්, එහෙම ඉස්සරහින පරම්පරාවට වඩා දියුණුයි. ඒ දියුණු භාවය ඇති වෙන්නේ පරිණාමික හේතුන් මත. මේ වෙනස අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිහිටි පරම්පරාවට පුළුවන් නම් තමන්ගේ පසු පරම්පරාව තමාට වඩා විද්‍යාව හා තාක්ෂණ ඉස්සර බව තේරුම් ගැනීමත් ඒට ඉඩදීමටත්, ඒ වගේම පසු පරම්පරාවට පුළුවන් නම් වැඩිහිටි පරම්පරාව ඒ ඉමෝෂනලි එහෙම හැඟුම් මතින් වඩා පොහොසත් බව තේරුම් ගන්නත් ඔවුන්ගේ හැඟුම් මතින් පොහොසත් බවෙන් ලැබෙන අත්දැකීම් ලබා ගන්න සූදානම් වෙන්නත් පුළුවන් නම් මේ අන්‍යෝන්‍ය අවබෝධය පුළුවන් වේවි පරම්පරා පරතරය අඩු කරන්න. ඉතින් මේක පාසල් නිවාඩු කාලයට විතරක් සීමා වෙන්නේ නැහැ. ඉන් ඉදිරියටත් යනවා. නමුත් වැදගත් වෙනවා මේ පාසල් නිවාඩු කාලේ වගේ එකිනෙකා වඩාත් නැගින් සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවකදී ඒ කාලය යොදා ගන්න තමන් හැඟුම් මතින් එකිනෙකාව තේරුම් ගන්න. මම හිතන්නේ ඒක පාසල් නිවාඩු කාලේ සඳහා ඉතාමත් හොඳ අවස්ථාවක් මතුව.
හොඳයි වෛද්‍යතුමනි, අපි දැන් ඊළඟට පොඩ්ඩක් කතා බහ කරමු. මේ පාසල් නිවාඩු කාලයේදී මේ ෆැමිලි රියුනියන් එහෙමත් නැත්නම් මේ පවුලේ එකමුතුව සඳහා දෙමාපියන්ගේ පැත්තෙන් සහ දරුවන්ගේ පැත්තෙන් මොන වගේ කැපවීමක්ද, මොන වගේ කරුණුද අනුගමනය කරන්න අවශ්‍යයි?
ඔව්, ඒකට මගේ පළවෙනි ප්‍රශ්න දෙකෙන් යම් කිසි ප්‍රවේශයක් ලබා දෙනවා. බොහොම සරලව කල්පනා කරොතින් එක පැත්තකින් අපිට නිවාඩු කාලය තුළදී නිදහසක්, තෘප්තියක් හා ආතතියෙන් මිදෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම නිවාඩු කාලය තුළදී අපිට අවශ්‍ය වෙනවා පවුලක් වශයෙන් එකිනෙකා වශයෙන් හැඟුම් වශයෙන් දැනගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මේ දෙකම කරන්න පුළුවන්. උත්තරය ඔව් සහ නෑ දෙකම. ඒක තීරණයනවා එක එක පවුල් මත හා පවුලේ සමාජයන් මත. ඒක මම සරලව පැහැදිලි කරලා දෙන්න. සමහර පවුල්වල අපි පුරුදු වෙලා තියෙනවා පවුල ඇතුළෙන්ම අපේ ජීවිතයට අවශ්‍ය තෘප්තිය, නිදහස හා ආතතින් නිදහස් කර ගැනීම විඳින්න. නමුත් සමහර පවුල්වල සමහර පුද්ගලයන් පුරුදු වෙලා තියෙනවා මේ කියන දේ පවුලෙන් පිටදී නිර්මාණය කරගන්න. යාළුවන් එක්ක වෙන්න පුළුවන්, වෙන සමාජයන් එක්ක වෙන්න පුළුවන්. ඒගොල්ල පුරුදු වෙලා කියනවා. ඉතින් මම අහන ප්‍රශ්නේ තමයි මේ දෙක සමපාත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගොඩක් කට්ටියට පුළුවන් ද අපේ ජීවිතයට අවශ්‍ය නිදහස හා තෘප්තිය පවුල තුළ නිර්මාණය කරගන්න. එහෙම සහ කරගන්න උදව් වෙන කරුණු කීපයක් විතරක් මම කියන්නම්. ඉන් එකක් තමයි යමෙක් පවුල තුළින් නිදහස හා තෘප්තිය ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒ උත්සාහය මුලදී අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් අපි දිගින් දිගටම පවුලේ සමාජයන් එකට ඉන්න උත්සාහ කරනවා නම්, ඔවුන් අතර හැඟීම් බෙදා ගන්න උත්සාහ කරනවා නම්, කාලයක් යනකොට අපේ මනස තේරුම් ගන්නවා ඒ දේ කළ හැකි, ඒ තුළ තෘප්තියක් තියෙනවා කියලා. එනිසා ප්‍රධාන දේ තමයි උත්සාහය අත නොහැර දිගින් දිගටම පවුලක් විදියට එකිනෙකා අඳුරා ගැනීම උත්සාහ කිරීම. දෙවෙනිට වඩාත් වැදගත් කාරණේ වෙන්නේ පවුලක් විදියට එකට ඉන්නකොට වඩාත් වැදගත් වෙන්නේ ක්වොලිටිටිව් ටයිම් එක නැත්නම් ක්වොන්ටිටිව් ටයිම් එක නෙවෙයි. ඒ කියන්නේ ගුණාත්මක වශයෙන් අපි කොච්චර එකිනෙකා හඳුනා ගන්න උත්සාහ ගන්නවද කියන එක. අපි දන්නවා සමහර වෙලාවට අපි පවුලක් විදියට යම් සංචාරයක් එහෙම නැත්නම් විනෝද සවාරි යනවා. හැබැයි මුළු සවාරිය පුරාම අපි ඉන්නේ එකිනෙකා වෙන වෙන ලෝකවල. එතකොට එතන ක්වොලිටිව් ටයිම් එක වැඩි වුණාට ක්වොන්ටිටිව්ලි අපි එකිනෙකා හඳුනා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන ක්වොලිටිටිව්ලි එහෙම නැත්නම් ගුණාත්මකව අපි එකිනෙකා හඳුනා ගන්න උත්සාහ කරන්න කොහොමද කියන එක. තුන්වෙනි වඩාත් වැදගත් දේ තමයි වැඩිහිටියන් වශයෙන් තේරුම් ගන්න ඕන අපි හැමතිස්සෙම ළමා පරම්පරාව එක්කට නැත්නම් පසු පරම්පරාව සමග එකට ඉන්නකොට ඔවුන්ගේ සිතුම් පතුම් වලට විරුද්ධව ගමන් කරන්නේ නැතුව ඔවුන් සමග එකට ගමන් කර ඔවුන් වෙනස් කිරීමට හෝ ඔවුන් තේරුම් ගැනීමට උත්සාහ කරනවා කියන එක. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි දන්නවා නිවාඩු කාලය පවා ළමයි වඩා කැමති වෙන්න පුළුවන් වීඩියෝ ගේම්ස් වල. එහෙම නැත්නම් ඒ වගේ තොරතුරු තාක්ෂණය හෝ සංවිධාන තාක්ෂණය මත පදනම් වෙච්ච මෙවලම් සමග ගත කරන්න. දැන් මේකට සම්පූර්ණ විරුද්ධ වෙලා ගැටුමක් ඇති කරගන්නට වඩා උන්සගේ එකට ඉඳිමින් තේරුම් ගන්න උත්සාහ ගනිමින් එමින් එමින් වෙනසක් සිදු කිරීම වැදගත් වෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, අපි කතා බහ කරමින් සිටින්නේ මේ මොහොතේදී SBS සිංහල වැඩසටහනෙන්. ඔස්ට්‍රේලියාවේ පාසල් නිවාඩු කාලය දෙමාපිය දූදරු සම්බන්ධය පලදායි ලෙස වර්ධනය කර ගැනීමට උපයෝගී කරගන්නේ කොහොමද කියන කාරණාව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මනෝවෛද්‍ය නිලංග ගමගේ මහතා සමග අපි මේ සාකච්ඡාව අවසානයට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. අවසන් කිරීමට මත්තෙන් තවත් එක ප්‍රශ්නයක් තියෙනවා වෛද්‍යතුමනි. මේ දැන් පාසල් නිවාඩුව පලදායි විදිහට ගත කරන්නට කුමන ආකාරයේ ක්‍රියාකාරකම් වලද අපේ දෙමාපියන්ට ඒ වගේම දූදරුවන්ට යෙදිය හැක්කේ?
ඒක නම් ටිකක් අමාරු ප්‍රශ්නයක් මදුර. මොකද දන්නවද, දැන් අපි වෛද්‍යවරයෙක් වශයෙන් හෝ පුද්ගලයෙක් වශයෙන් මට බෑ තව පුද්ගලයෙකුට මෙන්න මේ දේ කරන්න කියලා කියන්න. මොකද අපි අතර තියෙනවා සෑහෙන පුද්ගල වෙනස්කම්. නමුත් පොදුවේ ගත්තොත් පොදු උත්තරයක් මට දෙන්න පුළුවන්. හැබැයි පොදු උත්තරය තමන්ට ගැලපෙන ආකාරයට තේරුම්ගෙන වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මම කියන්නේ මෙහෙමයි, දැන් මොන වගේ ක්‍රියාකාරකම්ද කිව්වොත් මම කලින් උත්තරවල දුන්න ආකාරයටම අපි ඒව මත පදනම් වෙලා අපි ක්‍රියාකාරකම් කරනකොට අපිට තියෙන්න ඕන අපේ කොන්ෂස්නස් එක, එහෙමත් නැත්නම් අපිට තේරුම් ගැනීමේ හැකියාවක්. අපි මේ දේ කරන්නේ සමාජයේ හැමෝම මේ දේ කරන නිසාද? ඇත්තටම මේ අපේ පවුලේ හැම සමාජිකයෙක්ම මේ දේ විනෝදයක් ලබන නිසාද? එහෙම නැත්නම් මේ දේ එන්ජොයි කරන හින්දාද? නැත්නම් මේ දේ අවශ්‍ය හින්දාද කියලා. අපි දන්නවා අපි මානව සමාජයේ ජීවත් වෙනකොට අපිට පොදු නිර්මිත සිදුවි දේවල් තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ඒවට හියුරිස්ටික්ස් කියලා. උදාහරණයක් වශයෙන් අපි හැමෝම කියනවා නිවාඩු කාලේ විනෝද සංචාරය යන්න ඕන කියලා. එහෙම නැත්නම් නිවාඩු කාලේ නිවාඩු සංචාර සඳහා යෑමට පොදු ස්ථාන තියෙනවා. ඉතින් අපි මේවා ෆලෝ කරනවා මිසක් ඒවා පස්සෙන් යනවා මිසක් අපි ඇත්තටම ප්‍රශ්න කරන්නේ නැහැ මේ දේ ඇත්තටම අපේ පවුලට අපිට අවශ්‍ය දෙයක්ද කියලා. මම හිතන්නේ මම ලයිස්තුවක් දෙනවට වඩා අපිට පුළුවන් නම් එක එක අවස්ථා අරගෙන ඒ අවස්ථාව පවුල සමාජයෙන් අතර කතා කරලා ඔවුන් සියලු දෙනාගේම අදහස් විමසලා ඒ අදහස් අනුව නිවාඩු කාලයේ ගත කළ යුත්තේ කොහොමද කියලා අපිට ප්ලෑන් කරන්න පුළුවන් නම් ඒක වඩා වැදගත් වෙනවා කියලා මම හිතනවා. මදුර
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ ඔස්ට්‍රේලියාවේ පාසල් නිවාඩු කාලය දෙමාපිය දූදරු සම්බන්ධය පළදායි ලෙස වර්ධනය කර ගැනීමට උපයෝගී කරගන්නේ කොහොමද කියන කාරණාව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මනෝවෛද්‍ය නිලංග ගමගේ මහතා සමග. මම හිතන්නේ දෙමාපියන්ටයි දූදරුවන්ටයි අලුතෙන් හිතන්නට යමක් අපිට එකතු කරන්න හැකියාවක් ලැබුණ මේ සාකච්ඡාව හරහා. ඒ නිසා අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මනෝවෛද්‍ය නිලංග ගමගේ මහතාට අපිව දැනුවත් කරාට සහ අපගේ අසන්නන්ව දැනුවත් කරාට මේ සාකච්ඡාව හරහා. ඔබට සුබ දවසක්, බොහොම ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුරා.